අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් අපි ආවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ 10 ශ්‍රේණියේ 9 පාඩමේ ඉතුරු කොටස අරගෙන දත්ත සමුදාය පද්ධති තමයි අපේ පාඩම. මම ගා පනංගල මහාබෝධි මහාවිද්‍යාලයේ නිමාෂ ටීචර්.
මම ගානාගර රාජකීය ජාතික පාසලේ විබෝධහංසනී ටීචර්.
හොඳයි පුතේ, අපි කලින් දවසේදී කතා කරා ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු ගැන. අද අපි ඒ පාඩමේ ඉතුරු කොටස් ටික කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් කොලයක් පෑනක් අරගෙන අපි මේ පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරගෙන යමු.
හොඳයි දුවේ පුතේ, අපි අද පාඩමේ 4 දවසේ අපි අද පාඩම් පටන් ගන්න කලින් ක්‍රියාකාරකමක් එක්කම පාඩම පටන් ගනිමු. අදත් අපි දත්ත වගුවක් අඳින ගමන්ම පාඩමට අවතීර්ණ වෙමු. අද අපි අඳින වගුව තමයි වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය වගුව. ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් තීරු. මේ වගුවේ ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් තීරු 4 තියෙනවා. දූල පුතාලා තීරු 4 අඳින්න. ඒ 4 මෙන්න මේ විදිහට නම් කරන්න. පළවෙනි එක වර්ෂය, දෙවෙනි තීරුව විෂය, තුන්වෙනි තීරුව නම, අවසාන තීරුව ලකුණු. ඒ තමයි ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨ 4 එතකොට වර්ෂය, විෂය, නම සහ ලකුණු. අපි දැන් මේ එක් එක් පේලියට පේලි වශයෙන්, ඒ කියන්නේ රෙකෝඩ් විදියට දත්ත ඇතුළත් කරමු. පළවෙනි පේලිය වර්ෂය 2019, විෂය ගණිතය, නම කමල්. කමල්ට ලැබෙන ලකුණු සංඛ්‍යාව 4 තීරුවට ඇතුළත් කරන්න ලකුණු 100 කියලා. හොඳයි, අපි එහෙනම් දෙවැනි රෙකෝඩේ ඇතුළත් කරමු. මම මේ කියන දත්ත පිළිවෙලේ එම රෙකෝඩයට ඇතුළත් කරන්න. වර්ෂය 2019, විෂය විද්‍යාව, නම කුමාරි, ලකුණු 99. තුන්වෙනි රෙකෝඩය වර්ෂය 2019, විෂය ඉංග්‍රීසි, නම පියල්, ලබාගත් ලකුණු 99. ඊළඟ රෙකෝඩය වර්ෂය 2020, විෂය ගණිතය, නම නිමාලි, ලබාගත් ලකුණු 100. අපේ වගුවට අවසාන වශයෙන් ඇතුළත් කරන රෙකෝඩය වර්ෂය 2020, විෂය විද්‍යාව, නම කසුන්, ඔහු ලබාගත් ලකුණු ඇතුළත් කරන්න 98 කියලා. අපි මේ වගුව ආශ්‍රය කරගෙන පරණ පාඩම් මතක් කරගන්නත් එක්ක ප්‍රශ්න කිහිපයකට උත්තර ලියමු. හොඳයි, මම දැන් ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය, මෙම වගුවේ ශ්‍රේෂ්ඨ කොපමණද? මෙම වගුවේ ශ්‍රේෂ්ඨ කොපමණද? දෙවැනි ප්‍රශ්නය, මෙම වගුවේ රෙකෝඩ් කොපමණ තිබේද? දෙවැනි ප්‍රශ්නය, මෙම වගුවේ රෙකෝඩ් කොපමණ තිබේද? අවසාන ප්‍රශ්නය, ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නය, වගුවේ ප්‍රාථමික යතුරු සඳහා සුදුසු ශ්‍රේෂ්ඨ තිබේද? වගුවේ ප්‍රාථමික යතුර සඳහා සුදුසු ශ්‍රේෂ්ඨ තිබේද? තියනවා නම් ඒ මොනවාද?
හොඳයි පුතේ, අපි පසුගිය දිනවලදී මේ ප්‍රශ්නවලට අදාළ කරුණු ගැන සාකච්ඡා කරා. පුතාලට මතක ඇති කියලා හිතනවා. ඉතින් පුතාලා උත්තර ලියන්න ඇති කියලා හිතලා අපි ඒව සාකච්ඡා කරන්නයි යන්නේ. හොඳයි, පළමු ප්‍රශ්නයේදී අහන්නේ වගුවේ ශේෂ්ත්‍ර ගණන. පුතේ ඔයාගේ පිළිතුර මොකද්ද? හතරයි නේද? වගුවේ තීරු තමයි අපි ශේෂ්ත්‍ර විදියට ගන්නෙ. හොඳයි, දෙවැනි ප්‍රශ්නය රෙකෝඩ ගණන. රෙකෝඩ කීයද? පහයි නේද? දත්ත ඇතුළත් කළ පේලි ගණන තමයි රෙකෝඩ ගණනට සමාන වෙන්නේ. හොඳයි, තුන්වෙනි ප්‍රශ්නයේදී නම් ඔයා පොඩි අමාරුවක වැටෙන්න ඇති පුතේ. ප්‍රාථමික අතුරු සොයාගන්න පුළුවන් වුණාද? හොඳයි, අපි මතක් කරමු, ශේෂ්ත්‍රයක් ප්‍රාථමික අතුරක් වෙන්න නම් තියෙන්න ඕනි ලක්ෂණ ගැන. ප්‍රාථමික අතුරක් අවශ්‍ය වෙන්නේ වගුවේ තියෙන රෙකෝඩ එකින් එකට වෙන වෙනම හඳුනගන්නනේ. ප්‍රාථමික අතුරක් එහෙම නැත්නම් ප්‍රයිමරි කී එකක් වෙන්න නම් එකම අගය හෝ එකම දත්තය කිසිසේත්ම නැවත නැවත යෙදෙන්නේ නැති ශේෂ්ත්‍රයක් වෙන්න ඕනේ. බොහෝ දුරට අපි මේ වගේ අවස්ථාවලදී යොදාගන්නේ එකින් එකට වැඩි වෙන ඉලක්කම් තියෙන ශේෂ්ත්‍රයක්. ඒත් හැම විටකදීම එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි බලනවා වගුවේ තියෙන ශේෂ්ත්‍රවල නැවත නැවත කිසිසේත්ම එකම අගය නොයෙදෙන එකම දත්තය නොයෙදෙන ශේෂ්ත්‍ර තියෙනවද කියලා. එහෙම තිබුණොතින් එය ප්‍රාථමික අතුරක් විදියට අපි තෝරගන්නවා.
හොඳයි පුතේ දුවේ, දැන් බලන්න අපි ඇඳපු වගුව. මේ වගුවේ ශ්‍රේෂ්ඨ අපි පිළිවෙලින් බලමු. පළවෙනි ශ්‍රේෂ්ඨය වර්ෂය. මේ වර්ෂය කියන තීරුවේ 2019 කියන අගය නැවත නැවත යෙදිලා තියෙනවා ඔයාට දකින්න පුළුවන්. ඒ නිසා අපිට ප්‍රාථමික යතුරක් විදියට වර්ෂය ගන්න බෑ. මොකද එකම වර්ෂය නැවත නැවතත් අපිට ශ්‍රේෂ්ඨ ඔස්සේ පහළට යද්දි හම්බ වෙනවා. හොඳයි, අපි බලමු ඊළඟ ශ්‍රේෂ්ඨය. ඊළඟට හම්බ වෙන්නේ අපිට විෂය කියන ශ්‍රේෂ්ඨය. මේ විෂය කියන ශ්‍රේෂ්ඨයේත් ඔයාට පේනවා විෂයන් ආය ආයම යදෙනවා. ඉතින් අපිට විෂය ගන්නත් බෑ. එහෙම නේද? ඒ නිසා දැන් ඔයාලට හිතෙන්න පුළුවන් නම කියන ශ්‍රේෂ්ඨය තමයි සුදුසුම කියලා. ඒත් පුතේ අපි ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ යමම යොදන්නේ නැහැ. මොකද සමහර සම්පූර්ණ නම් ගොඩක් දිගයි. ඉතින් නමේ කොටස් දෙකක් හෝ තුනක් තමයි අපි බොහෝ විට යොදන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එකම එක වුණත් නැවත යෙදෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා මොනම අවස්ථාවකවත් නම කියන ශේෂ්ත්‍රය ප්‍රාථමික යතුරක් විදියට තෝරන්න එපා. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, නම කියන ශ්‍රේෂ්ත්‍රය කුමන අවස්ථාවකදවත් ප්‍රාථමික යතුරක් විදියට තෝරගන්න එපා. දැන් ඉතින් අපට ඉතිරි වෙන්නේ ලකුණු කියන තීරුව. ඒ කියන්නේ අපිට ඉතුරු වෙන්නේ මොන ශ්‍රේෂ්ත්‍රයද? ලකුණු කියන ශ්‍රේෂ්ත්‍රය. ඔයාට දැන් තේරෙනවා ලකුණු තීරුවත්, ඒ කියන්නේ ලකුණු කියන ශ්‍රේෂ්ත්‍රයත් ප්‍රාථමික යතුරක් වෙන්න සුදුසු නැහැ කියලා. එතකොට මෙහෙම බැලුවම මේ වගුවට ප්‍රාථමික යතුරක් නැද්ද? ඔව්, හොඳට මතක තියාගන්න දුවේ පුතේ, මේ වගුවට ප්‍රාථමික යතුරක් නම් නැහැ. හැබැයි එයාට තියෙනවා ප්‍රාථමික යතුරු වෙනුවට සංයුක්ත යතුරක්. ඒ කියන්නේ සංයුක්තයි කියන්නේ මොකද්ද? ගොඩක්. ඒ කියන්නේ යතුරු කිහිපයක හෝ දෙකක එකතුවක්.
මොකද්ද මේ සංයුක්ත කියන වචනේ තේරුම? සංයුක්ත කියන්නේ කිහිපයක එකතුවක් කියන අදහසින්. ඉතින් මේ වගේ වගුවල ශේෂ්ත්‍ර දෙකක් හෝ කිහිපයක් අරගෙන අපි සංයුක්ත යතුරක් හදනවා. ඉංග්‍රීසියෙන් අපි කොම්පොසයිට් ප්‍රයිමරි කී කියලා කියන්නේ මෙන්න මේ වගේ අතුරු වලට. ඔයාට මතක ඇතිනේ මම කිව්වා ප්‍රාථමික යතුර හරියටම ගෙදරක යතුර වගේ කියලා. යතුරෙන් අපිට නිවැරදි ගෙදර සොයාගන්න පුළුවන් වුණානේ. දැන් හිතන්නකෝ, අපිට ගෙදරක අල්මාරියේ ලාච්චුවක් අරින්න ඕනේ වුණා කියලා. මට කියන්න පුතේ, අපිට ලාච්චුවේ යතුර විතරක් තිබුණොත් ඇතිද? නෑ, අපිට ගෙදර යතුර වගේම අල්මාරියේ යතුරත් අවශ්‍ය වෙනවා. අපිට යතුරු තුනක් ඕන වෙනවා ලාච්චුව අරින්න. ඉතින් මෙන්න මේ වගේ යතුරු දෙකක් හරි තුනක් හරි අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ ශේෂ්ඨ දෙකක් හරි තුනක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි එකට අරගෙන හැදෙන යතුරකට තමයි අපි මේ සංයුක්ත යතුරක් කියලා කියන්නේ.
හොඳයි, දැන් ආයෙම අපි කලින් නැඳපු වගුව බලමු. වගුවේ නම තමයි වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව. බලන්න මේ වගුවේ 2019 ගණිතයට වැඩිම ලකුණු තියෙන සිසුන් එක්කෙනයි ඉන්නේ. 2019 විද්‍යාවට ඒ වගේම තමයි. පිළිවෙලින් මේ වගුව බලද්දී ඔයාලට පේනවා වර්ෂය සමග විෂය නැවත නැවත යෙදෙන්නේ නැහැ කියලා. බලන්න වගුව 2019 වර්ෂයේ ඉංග්‍රීසි විෂයට වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ කවුද කියලා. හරිම පහසුවෙන් දුවල පුතාලට එක හොයාගන්න පුළුවන් නේද? ඉතින් මේ වගුවේ සංයුක්ත යතුරු විදියට අපි වර්ෂය සහ විෂය කියන ශේෂ්ත්‍ර දෙක යොදා ගන්නවා.
දැන් පුතේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නේද? ඇයි අපි මේ ශේෂ්ත්‍ර දෙක විතරක් ගත්තේ? අපිට නම කියන ශේෂ්ත්‍රයක් ගන්න තිබුණා නේද කියලා. පුතේ, ඇයි අපි ප්‍රාථමික යතුරක් නැත්නම් සංයුක්ත යතුරක් භාවිතා කරන්නේ? අපිට යතුරක් අවශ්‍ය වෙන්නේ වගුවේ තියෙන රෙකෝඩ එකින් එක වෙන වෙනම හඳුනගන්නනේ. අපිට යතුරක් විදියට වගුවේ තියෙන හැම ශේෂ්ත්‍රයක්ම භාවිතා කරනවා නම් ඒක තේරුමක් නැහැ. සහ ඒක කරදරයි. යතුරක් වුණාම ඒක අපි ළඟ තියෙන්න ඕනේ දෙයක් නේද? සිසුන් 1000ක් 2000ක් වගේ ඉන්න පාසලක එක එක සිසුන්ගේ නම් වෙන වෙනම මතක තියාගන්න එක පහසු කාර්යයක් නෙමෙයිනේ. ඉතින් වගුවලට සංයුක්ත යතුරු යොදා ගන්නකොට අපි ඒ සඳහා සුදුසුම අවම ශේෂ්ත්‍ර ප්‍රමාණයක් තමයි යොදාගන්නේ. මම ආයෙම කියන්නම්, අපි වගුවලට සංයුක්ත යතුරු යොදා ගන්නකොට අපි ඒ සඳහා සුදුසු අවම ශේෂ්ත්‍ර ප්‍රමාණයක් තමයි යොදාගන්නේ. හොඳයි පුතේ, අපි තවත් පැහැදිලි වෙන්නත් එක්ක තව එක ක්‍රියාකාරකමක් කරමු.
හොඳයි, අපි නිවාසාන්තර ක්‍රීඩා ලකුණු වගුවක් අඳිමු. මේ වගුවේ ඇතුළත් කරන්නේ මේ වර්ෂයේ ක්‍රීඩා තොරතුරු පමණයි. මෙහි තීරු 4ක් සහ පේලි 4ක වගුවක් අඳගන්න ඕනි. ඉතින් දූල පුතාලා කොලයක් පෑනක් ළඟට අරගෙන තීරු 4කින් සහ පේලි 4කින් යුක්ත වෙන වගුවක් නිර්මාණය කරන්න. කලින් මතක් කරා වගේම තීරු කියලා අපි හඳුන්වන්නේ මේ පාඩමේදී ශේෂ්ත්‍ර. ඒ වගේම පේලි විදියට අපි අඳුනගන්නේ රෙකෝඩ්. හොඳයි, මං හිතනවා දැන් දූල පුතාලා වගුව නිර්මාණය කළ ඉවර ඇති කියලා. අපි දැන් පිළිවෙලින් මේ ශේෂ්ත්‍ර ටික නම් කරගනිමු. හොඳයි, පළවෙනි ශේෂ්ත්‍රය ක්‍රීඩාව. දෙවෙනි ශේෂ්ත්‍රය ස්ථානය. තුන්වෙනි ශේෂ්ත්‍රය ලකුණු. අවසාන ශේෂ්ත්‍රය නිවාසය. හොඳයි, අපි දැන් මේ වගුවට එකින් එක රෙකෝඩ ඇතුළත් කරමු. පළමු රෙකෝඩය ශේෂ්ත්‍රය තමයි ක්‍රීඩාව. එකට ඇතුළත් කරන්නේ දත්තය වොලිබෝල්. ස්ථානය 1. ලකුණු 10යි. අදාළ නිවාසය ඕලු. හොඳයි, එහෙනම් ඊළඟ රෙකෝඩය ක්‍රීඩාව වෙන්නේ වොලිබෝල්. ස්ථානය 2. ලකුණු 7යි. නිවාසය නෙළුම්. හොඳයි, අපි ඊළඟ රෙකෝඩයට යමු. ඊළඟ රෙකෝඩයේ ක්‍රීඩාව ක්‍රිකට්. ස්ථානය 1. ලකුණු 10යි. නිවාසය මානෙල්. හොඳයි, අපි එහෙනම් අවසාන රෙකෝඩය අපේ වගුවට ඇතුළත් කරමු. ඒකෙත් ක්‍රීඩාව ක්‍රිකට්මයි. ස්ථානය 2. ලකුණු 7යි නිවාසය ඕලු. හොඳයි දුවේ පුතේ, දැන් ඔයාලා මට කියන්න බලන්න, අපි මේ ඇඳපු වගුවට ප්‍රාථමික යතුරක් විදියට ගන්න සුදුසුම ශ්‍රේෂ්ඨ තියෙනවද කියලා.
ඔව් පුතේ, නැහැ නේද? එහෙනම් සංයුක්ත යතුරක් වෙන්න ඕනේ නේද? ඔව්, සංයුක්ත යතුරක් වෙන්න සුදුසු ශ්‍රේෂ්ඨ මොනවද මේ වගුවේ? මේ නිවාසාන්තර ක්‍රීඩා ලකුණු වගුවේ තියෙන රෙකෝඩ අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? බලන්නකෝ, හරිම සරලයි. ක්‍රීඩාව සහ නිවාසය ගන්නවද? නෑ, මොකද ක්‍රීඩාවන් අපි දැනගෙන හිටියට ස්ථානය අනුව වෙනස් වෙනවා නිවාසය නේද? දැන් බලන්නකෝ, අපේ වගුවේ අපි ක්‍රීඩාව විදියට වොලිබෝල් අරගෙන නිවාසයේ විදියට මානෙල් ගත්තොතින් ඊට අදාළ රෙකෝඩයක් අපිට සොයාගන්න පුළුවන්ද? බලන්න වගුව දිහා, ක්‍රීඩාව විදියට වොලිබෝල් අරගෙන නිවාසයේ විදියට මානෙල් ගත්තොතින් ඊට අදාළ රෙකෝඩයක් තියෙනවද? නැහැ නේද? එහෙම නැත්නම් රෙකෝඩ කිහිපයක් තියෙන්නත් පුළුවන් අවස්ථා අපිට මුණගැහෙන්න පුළුවන්. ඒත් අපිට ක්‍රීඩාව ලෙස වොලිබෝල් සහ ස්ථානය ලෙස එක ගත්තොතින් අපිට එක රෙකෝඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ වර්ෂයේ ක්‍රීඩා උත්සවේ වොලිබෝල් වලින් ප්‍රථම ස්ථානය තියෙන්නේ එකයි. එහෙම නේද? ක්‍රීඩාව සහ ස්ථානය ශේෂ්ඨ යටින් ඉරක් ඇඳ ගන්න. ඒ ශේෂ්ඨ දෙක තමයි අපේ සංයුක්ත යතුර. මං හිතන්නේ පුතාලට ඒක තේරෙන්න ඇති. හරියටම අපි ප්‍රාථමික යතුරකින් රෙකෝඩයක් සොයාගත්තා වගේ මතක ඇතිනේ, අපි මින් පෙර දවසේ ශිෂ්‍ය අංකයෙන් ශිෂ්‍යාව සොයාගත්තා, පොත් අංකයෙන් පොත සොයාගත්තා. ඒ වගේම අද අපි වර්ෂය සහ විෂය සංයුක්ත යතුරක් විදියට අරගෙන වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයත් සොයාගත්තා නේද?
හොඳයි, අපි මේ පාඩම තවත් ක්‍රියාකාරකමක් මගින් වඩාත් පැහැදිලි කරගනිමු. මෙතනදී අපි වගුතුනා භාවිතය ගැන බලාපොරොත්තු වෙනවා. පාරිභෝගික වගුව, ඒ වගේම භාණ්ඩ ඇනුම් වගුව, බෙදා හැරීමේ වගුව තමයි අපි අඳින යන වගුතුන. හොඳයි, අපි මුලින්ම පාරිභෝගික වගුව නිර්මාණය කරගෙන ඉමු. පාරිභෝගික වගුවේ ශ්‍රේෂ්ත්‍රයන් තුනක් තියෙනවා. ශ්‍රේෂ්ත්‍රයන් තුන තමයි අංකය, පාරිභෝගිකයාගේ නම, දුරකථන අංකය. ශ්‍රේෂ්ත්‍ර තුන අංකය, පාරිභෝගිකයාගේ නම, දුරකථන අංකය. හොඳයි, අපි දැන් මෙව එක් එක් ශ්‍රේෂ්ත්‍රයන්ට රෙකෝඩයන් ටික ඇතුළත් කරගනිමු. පළමු රෙකෝඩය අංක 1.01. අංකය 1.01. පාරිභෝගිකයාගේ නම කසුන්. ඔහුගේ දුරකථන අංකය 0.71.233.21.24. දෙවන රෙකෝඩය අංක 1.02. නම චාමර. දුරකථන අංකය 0.77.84.22.226. තෙවන රෙකෝඩය අංක 1.03. නම නිපුණි. දුරකථන අංකය 0.71.99.33.864. හොඳයි, අපි දැන් පාරිභෝගික වගුව නිර්මාණය කරලා අවසන්. අපි එහෙනම් ඊළඟ වගුව නිර්මාණය කරගනිමු. හොඳයි, මං ආයෙ කියන්නම් අපේ ඇතුළත් කරපු දත්ත. පළවෙනි රෙකෝඩේ අංකය 1.01. පාරිභෝගිකයාගේ නම කසුන්. දුරකථන අංකය 0.71.23.32.124. ඊළඟ රෙකෝඩය අංකය 1.02. පාරිභෝගිකයාගේ නම චාමර. දුරකථන අංකය 0.77.84.22.226. අවසාන රෙකෝඩය අංකය 1.03. පාරිභෝගිකයාගේ නම නිපුණි. දුරකථන අංකය 0.71.99.33.864. හොඳයි, අපි දැන් පාරිභෝගික වගුව නිර්මාණය කරලා ඉවරයි. මීළඟට අපි බලමු භාණ්ඩ ඇනවුම් වගුව. අපිට භාණ්ඩ ඇනවුම් වගුවේ ශේෂ්ත්‍රයන් තුනක් තියෙනවා. ශේෂ්ත්‍ර තුන තමයි ඇනවුම් අංකය, දිනය, මුදල. ශේෂ්ත්‍ර තුන වන්නේ ඇනවුම් අංකය, දිනය, මුදල. හොඳයි, අපි එහෙනම් මෙම වගුවේ රෙකෝඩයන් එකින් එක ඇතුළත් කරගනිමු. පළවෙනි රෙකෝඩය ඇනවුම් අංක 4.01. ඇනවුම් අංකය 4.01. දිනය 8 වෙනි මාසේ 31, මුදල රුපියල් 5000යි. දෙවන රෙකෝඩය ඇනවුම් අංකය 4.02, දිනය 9 වෙනි මාසේ 5 වෙනිදා. අදාළ මුදල රුපියල් 8000යි. තුන්වන රෙකෝඩය ඇනවුම් අංක 4.03, දිනය 9 වෙනි මාසේ 2 වෙනිදා. අදාළ මුදල රුපියල් 4000යි. අවසාන රෙකෝඩය ඇනවුම් අංකය 4.04, 9 වෙනි මාසේ 3 වෙනිදා. අදාළ මුදල රුපියල් 3000යි. ඔන්න අපි එහෙනම් දැන් භාණ්ඩ ඇනවුම් වගුවත් නිර්මාණය කළ අවසන්. අපි දැන් අපේ අන්තිම වගුව, ඒ කියන්නේ බෙදා හැරීමේ වගුව නිර්මාණය කරමු. බෙදා හැරීමේ වගුවේ ශේෂ්ත්‍රයන් තුනක් තියෙනවා. ඒ ශේෂ්ත්‍ර තුන තමයි පාරිභෝගික අංකය, ඇනවුම් අංකය, භාණ්ඩ බාර දුන් බව. පාරිභෝගික අංකය, ඇනවුම් අංකය, භාණ්ඩ බාර දුන් බව. හොඳයි, අපි එහෙනම් මේ බෙදා හැරීමේ වගුවට එක් එක් රෙකෝඩයන් ඇතුළත් කරගනිමු. පළවෙනි රෙකෝඩය පාරිභෝගික අංක 1.01, ඇනවුම් අංක 4.01, බාරදුන් බවට ඔව්. බාරදුන් බව කියන ශේෂ්ත්‍රයේ ඔව් කියලා සටහන් කරන්න. දෙවන රෙකෝඩය පාරිභෝගික අංක 1.02, ඇනවුම් අංකය 4.02, භාණ්ඩ බාරදුන් බව කියන ශේෂ්ත්‍රයේ ඔව් කියලා සටහන් කරන්න. ඊළඟට තෙවන රෙකෝඩය පාරිභෝගික අංකය 1.02, ඇනවුම් අංකය 4.03, භාණ්ඩ බාරදුන් බව සටහන් කරන ශේෂ්ත්‍රයේ ඔව් ලෙස සටහන් කරන්න. අවසාන රෙකෝඩය පාරිභෝගික අංකය 1.03, ඇනවුම් අංකය 4.04, භාණ්ඩ බාරදුන් බව කියන ශේෂ්ත්‍රයේ නැත ලෙස සටහන් කරන්න. හොඳයි, අපි දැන් වගු තුනක් නිර්මාණය කරා මෙම ක්‍රියාකාරකමට අදාළ. අපි මේ ඇන්දේ භාණ්ඩ ඇනවුම් ලබාගෙන ගෙදරටම භාණ්ඩ බාර දෙන ආයතනයක තත්ත්ව සමුදාය පද්ධතිය. දුවේ පුතේ බලන්න මේ වගුවල ප්‍රාථමික යතුරු, ආගන්තුක යතුරු සහ සංයුක්ත යතුරු තියෙනවාද කියලා. ඒ වගේම ඒ මොනවාද කියන වග.
හොඳයි පුතේ, පාරිභෝගික වගුවේ ශේෂ්ත්‍ර තුනයි. මොනවද? පාරිභෝගික අංකය, පාරිභෝගිකයාගේ නම, දුරකථන අංකය. මේ වගුවේ ප්‍රාථමික යතුරක් තියෙනවද? ඔව්, තියෙනවා නේද? පාරිභෝගික අංකය තමයි ප්‍රාථමික යතුරු විදියට ගන්නෙ. මේ වගුවේ ආගන්තුක යතුරු තියෙනවද පුතේ? නැහැ නේද? ප්‍රාථමික යතුරක් තියෙන නිසා සංයුක්ත යතුරක් අඩංගු වෙන්නේ නැහැ කොහොමත්ම. ඊළඟට භාණ්ඩ ඇනවුම් වගුවේ ශේෂ්ත්‍ර මොනවද? ඇනවුම් අංකය, දිනය, මුදල. මේ වගුවේ ප්‍රාථමික යතුරක් තියෙනවද? ඔව්, තියෙනව නේද? ඔයා දැන් දන්නවා. ඇනවුම් අංකය තමයි ප්‍රාථමික යතුරු වෙන්නේ. ආගන්තුක යතුරක් හෝ සංයුක්ත යතුරක් මේ වගුවෙත් නැහැ නේද? අවසාන වගුව බලමු. භාණ්ඩ බෙදා හැරීමේ වගුව. ශේෂ්ත්‍ර මොනවද පුතේ? පාරිභෝගික අංකය, ඇනවුම් අංකය, භාණ්ඩ බාර දුන් බව. ඒ තමයි ශේෂ්ත්‍ර තුන. මේ වගුවේ ප්‍රාථමික යතුරක් තියෙනවද? හොඳින් බලන්න. ඔව්, ඔයා හරි. ප්‍රාථමික යතුරක් නැහැ. ඒ වෙනුවට මේ වගුවේ තියෙනවා මොකද්ද? සංයුක්ත යතුරක්. හොඳයි පුතේ, දැන් කියන්න බලන්න මොන මොන ශ්‍රේෂ්ඨද සංයුක්තය අතුරට අයිති වෙන්නේ. ඔව්, පාරිභෝගික අංකය සහ ඇනවුම් අංකය තමයි සංයුක්තය අතුර වෙන්නේ. හොඳයි, අපි සංයුක්තය අතුර ගැන ඉගෙන ගන්න ක්‍රියාකාරකම් තුනක් සාකච්ඡා කරා. ඉතින් දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා ඇති කියලා අපි හිතනවා. ඔව් පුතේ, අද දවසේ ක්‍රියාකාරකම් කරන්න තිබුණු කොටස් ටික අවසන් වෙනවා. ඊළඟ දවසෙත් අපි මේ පාඩමේ ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ වැඩසටහනේ කටයුතු මෙතකින් නිමා කරනවා. ඉතින් එහෙනම් හැමදාමත් කියනා වගේ පරිස්සමින් ඉන්න කියලා මතක් කරනවා දුවේ පුතේ. සුබ දවසක් ඔයාට.
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.